මීළඟට ඉරාන් වික්‍රමරත්න ගරුමන්තුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ස්තුතියි. Thank you. Today among the many bills that are being brought as also the Office of National Unity and Reconciliation. One of the issues that I was really concerned about is it's 14 years after the conflict and the government is in a sense hurriedly trying to bring this bill into parliament and pass this bill. And I would say that still not much discussion on the details of it in with civil society participation, you see, and that's one of the big issues that are actually there. Now, we know the Office of the Missing Persons was there, and then we have now the Office of National Unity and Reconciliation, and now there is a lot of talk about, right, the Commission for Truth, Unity and Reconciliation. Now, the Commission for Truth was talked about also 14 years ago, and I remember myself at that time going to South Africa with the Honorable Mangala Samaravira to study the South African Truth Commission as well, to see how after a long conflict the country and its people could be reconciled, and even meeting Bishop Desmond Tutu at that time. So nothing much has actually happened. That's the real issue. Now, laws are important, but reconciliation is far beyond laws, far beyond laws. So one of the issues that I have is that you have the OMP, Office of the Missing Persons, the Office of National Unity and Reconciliation, which is now getting some legal basis, right? And then the conversation on truth, unity and reconciliation. One is all these bodies may be having overlapping mandates. You see, overlapping mandates. So should the legal system take over with thousands who have gone missing, thousands who have been killed, you see, and 14 years after the conflict, right? Or are we actually trying to resolve these issues through these mechanisms? Or should the legal system actually take over, right? Or are we going through another charade of truth and reconciliation? So this is really a question that arises, right, because it's so many years after. Thousands of cases where the criminal justice law has been subverted to prevent accountability for extraordinary human rights violations over a period of time. Now, this is not just about the minority communities of this country. Of course, the war was mainly, the victims of that were Tamil-speaking people, mainly, other victims as well. But other human rights violations as well, over a long period of time, human rights violations. You see, Kishali Pinto Jayawardena on the 2nd of July 2023, on her Focus on Rights, said thousands of cases where the criminal justice law has been subverted to prevent accountability for extraordinary human rights violations. And that is correct. Now, today happens to be the 9th of January. Yesterday was the 8th of January. And I remember the 8th of January 15 years ago. I was not a politician then. I was just in the private sector, civil society person. And the news came through that Lasantha Wickramathunga had been killed and murdered, right, near a defense establishment. And I remember the chill that it created. I remember the reaction of the present president, who was then leader of the opposition at that time, Ranil Wickremesinghe, when that news came about it. And everybody was like, what is going on? What is happening? A journalist, life has been taken because he has been writing against the government, against those in power. He has been writing about it, exposing it. Lasantha Wickremathunga is not my subject today, but is emblematic of many in the media, particularly in the North and the East as well, right, who basically sacrifice their lives as a result of this conflict. Killing in broad daylight. I remember this. Today, I like to remind myself again on Lasanta Vikramatunga. And I do that every year. I do that not because only of Lasanta, but it's emblematic of actually having justice in this country and upholding human rights. And today my question is, 15 years later, today the leader of the opposition is the president of the country, and still the Attorney General has not made any headway on this. There's a need, therefore, for an independent public prosecutor. The state prosecutors mishandling prosecutions in regard to torture and grave crimes, magistrates hearing inquiries being transferred, family members of victims not being represented, and the pardons conferred by the Office of the President on convicted perpetrators of state-sanctioned murders of civilians. It is important that the prosecutorial and the investigative arms have the discretion to make investigative and prosecutorial choices without fear of interference or repercussions. This must include decisions on whom to investigate, whom to charge, which charges to bring, which sentences to request. These decisions must not be subject to government influence or veto. The Bar Association recently cautioned arbitrariness, police raids without proper warrants and extrajudicial killings. Public confidence is being undermined, even with the Yuktiya program. And that's why we need to be extremely careful. I salute the judiciary of the country who recently gave convictions for those responsible for the current economic crisis in the country, including the former president, the prime minister, the minister of finance, and secretaries in the Ministry of Finance and the governors of the central bank. And
they
And also, right, the court has recently talked about state officials, including the acting IGP, for torture. And these are judicial decisions, not political decisions. So, Mr. Minister, you are bringing in this law, and I have just quickly a suggestion to make. One is to promote national unity and peaceful coexistence, which is very, very good that this is being brought. We believe that the composition of the decision-making of the board it makes me more inclusive rather than one individual actually appointing these members so that it doesn't look partisan. The second point I will make is include ex officio representatives from all the other bodies, including Office of the Missing Persons, and if the new commission is coming. My final point is you are moving an amendment into our page 10, clause 10, where you're deleting and saying to assist, guide and facilitate peace and reconciliation. My proposal is, Mr. Minister, I think because you're talking of civil society here, remove the word assist and say guide and facilitate. Remove the word guide and say assist and facilitate civil society. I know this problem doesn't arise with you, but we are putting the system right in this country. So please consider removing the word assist. Natha magapenvima kiyana wacane vitarak ayin karanna kiyala illimaka thobothumagen karanawa. Bohom stuti
garumanthuma. Bohom stuti. Osa garu ematuma.
Garu Vikramaratne ethumne obathuma ayek iwat karanna kiyana hethuwa mokadda mata?
ඉවත් කරන්න කියන හේතුව ඇවිල්ලා මම හිතන්නේ රජය තිනවා සිවිල් සමාජය තිනවනේ මම හිතන්නේ සිවිල් සමාජයට ආපුවාම අපි මග පෙන්වන්න කියලා කියන්න ඕනේ නැහැ සහය දෙනවා පහසුකම් දෙනවා කියලා කිව්වහම ඇති මොකද මම හිතනවා ඔබතුමා ගැන තියෙන ගැටලුව නෙමෙයි මේක
මම
සිස්ටම් එක ගැන හිතන්නේ
so we can consider that garuwa sabapattumani මම මේ අවස්ථාවේදී සභාගත කරනවා මට අභියෝග කරා යම් කාරණයක් පිළිබඳව garu පොන්නම්බල මන්ත්‍රීතුමා දෙදා 1948 ඩිසెంబර් මාසේ 10 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව මම ඉදිරිපත් කරනවා එදා ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද බලය පිළිබඳව බලපාපුවේ පනතේ අයස් කියලා ඔව් කියලා අසං කරපු ඡන්ද දීපු ලයිස්තුවේ අංක පහට තියෙන්නේ ඔනරබල් මිස්ටර් ජීජී පොන්නම්බලම් කේසී එතුමා මට අභියෝග කරා මෙහෙම දෙයක් තිබුණොත් එතුමා ඉල්ල ලස්සනවයි කියලා එතකොට මෙන්න මේක දැන් ඉදිරිපත් කරා අයස් කියලා ඡන්ද දාපු හැන්සාඩ් එක නෝ අය අය අය
බොමිසු ගරුමතු බොමිසු මීළඟට නිරෝෂන් පෙරමන්තුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා
අර මූලාසන මන්ත්‍රීතුමනි අද දින ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිළිබඳව පන්ත ගැන අදහස් කීපයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ රටේ නිදහසෙන් පසුව විවිධ අවස්ථාවලදී ජාතීන් හා ආගම් අතර සාමය බිඳුණු අවස්ථා තියෙනවා. ඒ තුළින් මේ රටේ මං හිතන්නේ ජීවිත දසදහස් ගාණක්, ඒ වගේම කෝලහාල, ඒ වගේම ත්‍රස්තවාදය තුළින් මේ රටට විශාල හානියක් සිද්ධ වුණා. ඒ වගේම ආර්ථික වශයෙන්ුත් ඩොලර් බිලියන ගණනකින් අපිට පාඩුවක් සිද්ධ වුණා. ඉතින් ඒ හින්දා මේ ජාතීන් අතර, ඒ වගේම ආගම් අතර සංහිඳියාව අපි ඉතාමත් ප්‍රවේශමෙන් අපි තියාගන්න ඕනේ. විශේෂයෙන්ම අපි දකිනවා මේ සමාජයේ ජාතිවාදය, ඒ වගේම ආගම්වාදය, මේ වගේම කුලවාදය, ඒ වගේම පන්ති ભેදය මේ සමාජය තුළ තියෙන හින්දා තමයි අද මේ දේශපාලනෙත්, අද මේ පාර්ලිමේන්තුව ගත්තත් යම් යම් කතා අහගෙන හිටියත් මේ පාර්ලිමේන්තුවේ ඒ ભેදය තියෙනවා. ඒ ભેදය තියෙන්නේ මේ සමාජයේ ભેදය හින්දා. ඉතින් ඒ හින්දා සමාජයේ ભેදය අපි නැතිකරන්න කටයුතු කරන්න ඕනේ. ඒ නැති වෙන්න කටයුතු කරනකොට මේ රටේ ආරක්ෂාව, මේ රටේ ඒකීයභාවය, මේ රටේ සෞර්යභාවය අපි ආරක්ෂා කරන්න, අපේ ජාතික ආරක්ෂාව කෙරෙහි අපි ඒක පටලව ගන්න හොඳ නැහැ. ඒක වෙනම කර්තව්‍යයක්. නමුත් අපේ ජාතින් අතර, ආගම් අතර එකමුතුභාවය කරන්නට යාන්ත්‍රණයක් සහ යාන්ත්‍රණ හඳුන්වා දීම ඉතාම හොඳ දෙයක් බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දකිනවා 2009 යුද්ධය ඉවර කරා කිව්වත් අද වෙනකන් මේ යුද්ධය ඉවර කරලා මේ රටේ සාමය මතුපිටින් තිබුණට මේ ජාතින් අතර, ඒ වගේම ආගම් අතර නියම සාමයක් මේ රටේ නැහැ. මොකද අපි දකිනවා විවිධ පිරිස් රට තුල හරි රටෙන් පිටත හරි තාම විවිධ බෙදීම් අනුව තමයි ඒගොල්ලන්ගේ හැසිරීම තියෙන්නේ. විවිධ බෙදීම් අනුව තමයි මේ රටේ දේශපාලනය අද බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මේ සමාජය, සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, මේ සමාජ එක තැනකට, අපි පොදු ශ්‍රී ලාංකිකය හැටියට එක තැනකට ගෙන ඒම ඉතාම වැදගත්. ඒක දේශපාලනය තුළින්ම කරන්න බෑ. ඒ සඳහා මේ රටේ විවිධ නායකයෝ, විවිධ ආගමික නායකයෝ ඇතුළු සිවිල් සමාජය මැදිහත් වෙලා ඒ සමාජය එකට කොරොත් මං හිතන්නේ දේශපාලඥයොත් ඒකට එයි. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳවත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. විවිධ අපේ ශ්‍රී ලංකාවට විවිධ අභියෝග තියෙනවා. ඒ හින්දා අපි දකිනවා Office of Missing Persons අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලය ඒක ස්ථාපිත කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ තිබුණු යුද්ධ සමයේ ඇතුළු අපි විවිධ අවස්ථාවල අතුරුදහන් වුණාම මේ තුළින් ඒ පවුල්වලට සහනයක් ලබා ගැනීම තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. මේක පංගුවක් කට්ටිය හිතනවා මේ දෙමළ ජනතාවට විතරක්ම ස්ථාපනය කරපු මේ කාර්යාලයක් කියලා. නෑ, මේක සිංහල මුස්ලිම් අපි ගිහිල්ලා ලයිස්තු බැලුවා.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකයි.
ගරු වරුණලියනගේ මන්ත්‍රීතුමා මට විනාඩි දෙකක් දෙන්න කිව්වා.
රයිට් රයිට්. එන විනාඩි හතරක් තියෙනවා.
අපි බැලුවා ඒ හින්දා විවිධ ජාතීන් මේ අද අතුරුදහන් වෙලා තියෙනවා මේ රටේ. එතකොට ඒ කාර්යාලය තුලින් ඒ පවුල් සඳහා සාධාරණයක් කරන්නට කටයුතු කරනවා. ඒ වගේම යුද හමුදාවේ පවා මේ වකවානුවේ 3249ක්, ඒ වගේම නාවික හමුදාවේ 452ක්, ඒ වගේම ගුවන් හමුදාවේ 34ක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒගොල්ලන් ගැන කිසිම තොරතුරක් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ පවුල්වලට පවා සාධාරණයක් කිරීමට සියලු දෙනාත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නට ඒ කාර්යාලය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම විවිධ දේපළ සහ වන්දි ගෙවීම සඳහා හානිපූර්ණමය සඳහා වන කාර්යාලය ඉතාම වැදගත් වෙනවා. මං හිතන්නේ මේ ගැටුම් හේතු කොටගෙන ඒ ගැටුම් තුළින් ඒ වන්දිය ලබා දීම සඳහා ඉල්ලීම්, ඒ වගේම ඒවා තක්සේරු කිරීම සහ ඒවා ලබා දීම මේ කාර්යාලය තුළින් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මේ දේපළ සහ පුද්ගලයන්ට හානි වුණු මේ ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් හින්දා 1983 මේ කාර්යාලයට ඉස්සෙල්ලා ඒ 83 වුණු ඒ හානිවලට වන්දි ගෙවීම සඳහා ඒ කාලේ දේපළ හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය ඒක ස්ථාපනය කරලා ඒ දිගටම ලංකාවේ ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේක අලුත් කරලා ශක්තිමත් කරලා අපි අපේ යම්කිසි ඒ සමාජයට හානියක් වුණා නම් ඒක මම හිතන්නේ පුළුවන් තරම් අපිට මුළුමනින්ම මේක විසඳන්න බෑ. නමුත් මුළුමනින් අපි ඒක රජයක් වශයෙන් රටක් වශයෙන් මෙහෙම හානියක් වුණයි කියලා ඒක පිළි අරගෙන යම්කිසි සහනයක් දෙන එක තමයි අපේ යුතුකම. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ විවිධ අවස්ථාවලදී බේරුවල අලුත්ගම ඒ වගේම අම්පාර තෙල්දෙනිය වැනි සිද්ධින්ද ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල් ලැබලා ඒ ප්‍රහාරයට ලක්ුණු ඒ සියලු දෙනාටම මේ හානිපූර්ණ කාර්යාලය මගින් ඒගොල්ලන්ට විවිධ අවස්ථාවලදී සහන දෙන්නට කටයුතු කරා. විශේෂයෙන්ම මම මේ කාර්යාලය දෙක අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව සහ හානිපූර්ණය සඳහා වන කාර්යාලය ගැන සඳහන් කරේ. අපිට ජාත්‍යන්තර වශයෙන් විවිධ වගකීම් තියෙනවා. අපි ජාත්‍යන්තර වශයෙන් ජිනීවා ගිහිල්ලා විවිධ පොරොන්දු අපි දීලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කරනවායි කියලා. එතකොට එතනට ගිහිල්ලා එකක් කියලා මේ රටේ වෙන දෙයක් කරන්න බෑ. එතන ගිහිල්ලා පොරොන්දු වෙනවා නම් ඒ පොරොන්දුව හරියට මේ රටේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඒ ක්‍රියාත්මක කිරීම සඳහා මේ යාන්ත්‍රණය අඩපණ කරන්න එපයි කියලා තමයි අපි රජයට කියන්නේ. අපි
ඔබතුමයි කාලය අවසන් වෙනවා.
ඔව් මම කරන. ඉතින් මම හිතන්නේ ඒක අඩපණ කරන්නේ නැතුව සත්භාවයෙන් මේක ඉස්සරහට ගියොත් මං හිතන්නේ අපිට අතීතයේ තිබුණු ගැටලු යම් තාක් දුරකට අපිට සමනය කරගන්න පුළුවන්. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපිට තාම මේ ජිනීවා ප්‍රශ්නේ තියෙනවා. ජිනීවා වල අපිට තාම මානව හිමිකම් පිළිබඳව චෝදනා එල්ල වෙනවා.
අවසන් කරන්න මන්තුමා.
ඔව් අවසන් කරනවා. ඒ හින්දා ඒ පිළිබඳව මේ රටේ පුළුල් කතිකාවක් සහ පුළුල් එකඟතාවයක් අපි මේ සමාජ ඒ වගේම දේශපාලනය එක තැනකට ඇවිල්ලා මේ පිළිබඳව පුළුල් එකඟතාවයකින් අපි මේක විසඳන්න ඕනේ කියලා කියමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි කරු මන්තුමා. ඊළඟට මුසාරප් මන්තුමා ඔබතුමාගේ විනාඩි 12ක් කාලයක් තියෙනවා.
தலைமை ஆசனத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களே, தேசிய ஒற்றுமைக்கும் நல்லிணக்கத்துக்குமான அலுவலகச் சட்டம் மூலம் தொடர்பாக இன்றைய தினம் எனக்கும் இந்த அவையிலே பேச கிடைத்தமைக்காக நான் முதலில் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே எமது நாடு இன்று பொருளாதார ரீதியாக பல பின்னடைவுகளை சந்தித்து ஒரு பேங்க் டிராஃப்ட் கண்ட்ரி, ஒரு வங்குரோத்து நிலை அடைந்த நாடு என்று அடையாளப்படுத்தப்பட்டு பல்வேறு அசௌகரியங்களை இந்த நாட்டினுடைய மக்கள் சந்தித்திருக்கின்ற சூழ்நிலையிலே அதற்கான காரணங்கள் தொடர்பாக மீளாய்வு செய்கிற போது ஊழல் குற்றச்சாட்டுகள் சொல்லப்படுகின்றன. அதேபோன்று கடந்த காலங்களில் இருந்த தலைவர்கள் செய்த மிக பிழையான நிர்வாக முறைமைகள் தொடர்பான குற்றச்சாட்டுகள் முன்வைக்கப்படுகின்றன. இவ்வாறு பல காரணங்களை எல்லோரும் முன்வைத்தாலும் இவை எல்லாவற்றையும் விட மிக பிரதானமான காரணமாக நான் சொல்லிக்கொள்ள ஆசைப்படுகின்ற விடயம், இந்த நாடு இனம் கடந்து மதம் கடந்து மொழி கடந்து ஒரு தேசிய ஒற்றுமையோடு இல்லாததனுடைய விளைவுதான் இந்த நாடு பொருளாதாரம் அரசியல் போன்ற எல்லா துறைகளிலும் பின்னடைவை கண்டது என்று சொன்னால் அது மிக இல்லை என்று நான் நினைக்கின்றேன். இந்த தேசத்திலே எமது தேசத்தை கட்டியெழுப்ப வேண்டும் என்கின்ற தேசாபிமானிய உணர்வு எல்லோர் மத்தியிலும் இல்லாமல் இருப்பதற்குரிய அடிப்படை எமக்கிடையிலே ஒரு ஒற்றுமையின்மை. சிறுபான்மை சமூகத்திற்கிடையில் பெரும்பான்மை எம்மோடு மிக திறந்த மனதோடு பழகுகிறது, அல்லது பெரும்பான்மை எமக்கு அநீதி இழைக்காது நடந்து கொள்கிறது என்பதான ஒரு பாதுகாப்பு உணர்வு நமக்கு வழங்கப்படுவதாக இல்லை. ஒவ்வொரு முறை சுதந்திர தினம் கொண்டாடப்படுகிற போதும் ஊடகத்துறையில் பணியாற்றிய நான் இந்த சுதந்திர தினம் பற்றியதான உணர்வு பெரும்பான்மை சமூகத்துக்குள் இருக்கின்ற அளவிற்கு சிறுபான்மை சமூகத்துக்குள் இருப்பதில்லை. அது ஏன் என்று வினவுகிற போதும் சிறுபான்மை சமூகத்திற்கு ஒரு பாதுகாப்பான மிகவும் நெருக்கமான ஒரு தேசமாக இந்த தேசத்தை முன்னிறுத்துவதற்கான பொறுப்பை இந்த நாட்டிலே இருந்த தலைவர்கள் தவிர்ந்து கொண்டார்கள் என்பதனுடைய விளைவுதான் இந்த நாடு ஒரு தேசமாக ஒற்றுமைப்பட தவறிவிட்டது. இன்று இந்த பொருளாதார சிக்கல்கள் நிறைந்த இந்த சூழலிலே இந்த பொருளாதாரத்தை மீட்டெடுக்கக்கூடிய சக்தி இந்த நாட்டிலிருந்து புலம்பெயர்ந்து வாழ்கின்ற சிறுபான்மை மக்கள் பலர் பணம் படைத்த செல்வந்தர்கள் பலராலும் முடியக்கூடியதாக இருந்தாலும் கூட அதற்கான ஒரு பொறிமுறையை உருவாக்குவதற்கான மனங்களை ஒருங்கிணைப்பதற்கான ஒரு செயல்திட்டத்தை யார் முன்கொண்டு செல்வது என்பது தொடர்பிலான ஒரு பெரும் கேள்விதான். தொடர்ச்சியாக நாங்கள் பொருளாதாரத்திலும் மீளெலும்புவதற்காக சிரமப்படுகின்றோம் என்று சொல்லலாம். எமது பிராந்தியத்தில் உள்ள நாடுகளிலே பொருளாதார ரீதியாக
மிகவும் வலுவான நிலையில் உள்ள நாடுகளை நாம் எடுத்து பார்த்தால் அந்த நாடுகள் சக மதத்தவர்களை இந்த நாட்டினுடைய சக பிரஜைகளை எவ்வாறு நடத்துகின்றது என்பதை பார்க்கின்ற போது அங்கே இருக்கின்ற தேசிய ஒற்றுமைதான் உண்மையாகவே அந்த நாட்டை கட்டியெழுப்புவதற்கு காரணமாக அமைந்திருக்கின்றன. நாங்கள் அருகாமையில் இருக்கின்ற சிங்கப்பூரை நாம் எடுத்து பார்த்தால் கூட, சிங்கப்பூரை எடுத்து பார்த்தால் அங்கே முஸ்லீம், தமிழ், சிங்களம் அல்லது சீனர்கள் என்கின்ற வேறுபாடுகளுக்கு அப்பால் அவர்கள் அனைவரும் சிங்கப்பூர் என்கின்ற ஒரு தேசமாக ஒன்றுபட்டு செயல்படுவதனுடைய விளைவாகத்தான் அங்கே எந்த விதமான குரோதங்களும் இல்லாமல் சகலரும் ஒரு நாட்டினுடைய அபிவிருத்திக்காக உழைக்கின்றார்கள், மிக உயர்ந்த இடத்திலே இருக்கின்றார்கள். இதுபோன்று எல்லா வகையான அபிவிருத்தி அடைந்த நாடுகளையும் நாம் எடுத்து பார்க்கின்ற போது தேசிய ஒற்றுமை என்பதும் தேசாபிமானிய உணர்வு என்பதும் தான் அந்தந்த தேசத்தை கட்டியெழுப்புவதற்கு காரணமாக அமைந்திருக்கின்றது. எனவே இலங்கையினுடைய பொருளாதார பின்னடைவிலிருந்து சகல விதமான சீரழிவுகளுக்குமான காரணம் என்ன என்று நாம் கேட்கப் போவோமாக இருந்தால், தயவு கூர்ந்து இந்த நாட்டிலே தேசிய ரீதியான ஒரு ஒற்றுமையை நாம் வலுப்படுத்தாத வரையில் எமது நாட்டை நாங்கள் பொருளாதார ரீதியிலும் ஏனைய சமூக ரீதியிலும் அரசியல் ரீதியாகவும் ஒற்றுமைப்படுத்த முடியாது, வளர்ச்சி பெற செய்ய முடியாது என்கின்ற யதார்த்தம் நிச்சயமாக கண்டறியப்பட வேண்டும். 2009 யுத்தம் நிறைவடைந்ததன் பிற்பாடு அந்த யுத்தத்தை நிறைவடைய செய்த ஜனாதிபதியாக பார்க்கப்பட்ட எமது அதிமேதக ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்கள் யுத்த வெற்றியின் பின்னரான முதலாவது உரையிலே அவர் பேசுகிற போது இந்த நாட்டில் இரண்டு வகையான சமூகங்கள் உள்ளன. ஒன்று இந்த நாட்டை நேசிக்கின்ற சமூகம், இன்னும் ஒன்று இந்த நாட்டை எதிர்க்கின்ற, இந்த நாட்டுக்கு நேசம் செய்யாத சமூகம் என்பதான ஒரு கருத்தை சொன்னார். அப்போது நான் மிகவும் மகிழ்ச்சிப்பட்டேன். இன ரீதியாக எமது சமூகங்களை பிரிக்காமல், மத ரீதியாக சமூகங்களை பிரிக்காமல் இந்த நாட்டை நேசிக்கின்ற சமூகம், இந்த நாட்டை எதிர்க்கின்ற சமூகம் என்கின்ற இரண்டு பார்வையோடு அவருடைய கருத்தை பார்க்கிற போது நான் ஆச்சரியப்பட்டேன். இந்த நாட்டை நேசிக்கின்ற சமூகங்களுக்கான நாடாக மாற்றி எதிர்க்கின்ற சமூகங்களுக்கு பறிகொடுக்கின்ற நாடாக அல்லாமல் இந்த நாட்டை அவர் வளர்ச்சி பாதைக்குள் கொண்டு செல்வார், இதற்கு பிறகு இன மத மொழி பேதங்கள் இல்லாது போகும் என்ற ஒரு பெரும் நம்பிக்கை ஒரு இளம் பிரஜையாக என்னிடம் அன்று இருந்தது. ஆனால் இந்த நாட்டினுடைய அரசியல் சூழல், இந்த நாட்டினுடைய தேர்தல் மைய அரசியல், இந்த நாட்டிலே தொடர்ச்சியாகவும் இந்த இனங்களுக்கு இடையிலான குரோதங்களை மையப்படுத்திய அரசியல் செய்கின்ற, தேர்தலை எதிர்கொள்கின்ற முறைமைகளின் காரணமாகவும் இந்த நாட்டிற்குள் மீண்டும் ஒரு இன ரீதியான ஒரு ஒற்றுமை ஏற்படாத வகையில் அதனை தடுத்து நிறுத்தியதனுடைய விளைவுதான் 2009 யுத்தம் நிறைவு பெற்றிருக்கிறது. 2024 இன்றும் நாங்கள் இந்த விடயங்களை நாங்கள் எவ்வாறு சரி செய்வது, ஜெனிவாவினுடைய கூட்டத்தொடர் ஆரம்பிக்கப்பட போகிறது என்கிற போது மட்டும்தான் இந்த நாட்டிலே நாங்கள் மனித உரிமைகள் பற்றி பேசுவோம், காணாமல் போனோர் அலுவலகம் பற்றி பேசுவோம், இவ்வாறான பல்வேறு விடயங்கள் பற்றி பேசுவோம். அவ்வாறான சந்தர்ப்பங்கள் தவிர்ந்த நிலைகளை நாங்கள் பார்க்கின்ற போது தேசத்தை ஒற்றுமைப்படுத்துவது பற்றியதான எந்த ஒரு புரிதலும் இல்லை. ஹேட் ஸ்பீச், மிக பிழையான பேச்சுக்களை, தவறான பேச்சுகளுக்கு எதிரான சட்டங்களை கொண்டு வருவோம் என்று இங்கு முயற்சிகள் செய்தாலும் கூட ஏனையவர்களை புண்படுத்துகின்ற அல்லது ஏனைய இனங்களை காயப்படுத்துகின்றவற்றிற்கு எதிரான நல்ல சட்டங்கள் கொண்டு வரப்படுகின்ற போதும் கூட இந்த அவையிலே அத்தகைய உயர்ந்த சட்டங்கள் கொண்டு வருவதற்கும் இங்குள்ள 225 பேரிலே பெரும்பான்மையானவர்கள் எதிர்ப்பாக இருக்கிற சூழல் தான் இந்த நாட்டிலே இருக்கின்றது. எனவே வெறுமனே ஜெனிவாவை நாங்கள் கடந்து விடுவதற்காக இந்த மாதிரியான இன நல்லிணக்கம் பற்றி பேசுவது அல்லது காணாமல் போன ஒரு அலுவலகம் பற்றி பேசுவது அல்லது மனித உரிமை பேரவை பற்றி பேசுவது என்கின்ற நிலைமை இருக்குமாக இருந்தால் தொடர்ச்சியாக நாங்கள் ஒரு முழுமையான தீர்வு திட்டத்தை அடைய முடியாது, இந்த நாட்டையும் பொருளாதார ரீதியாக கட்டியெழுப்ப முடியாது என்பதுதான் என்னுடைய அவதானம். இன்று பல யுத்தங்கள் நடந்திருக்கின்றன, பல்வேறு நாடுகளில் பல யுத்த குற்றங்களும் நடந்திருக்கின்றன. ஆனால் அதன் பிறகு அந்தந்த நாடுகள் அந்த யுத்த குற்றங்களிலிருந்து, நடந்த தவறுகளிலிருந்து எவ்வாறு தங்களை விடுவித்துக் கொண்டு மன்னிப்பு கொடுத்தும் மன்னிப்பு பெற்றும் அந்த தேசத்தை கட்டியெழுப்புவதற்காக எவ்வாறு மீண்டும் ஒன்றுபட்டார்கள் என்பது தொடர்பான ஒரு வாசிப்பு நமக்கு அவசியம் தேவைப்படுகிறது. எல்லோரும் பேசுகிற போது தென்னாப்பிரிக்காவினுடைய பொறிமுறை பற்றி பேசினார்கள். ஒருவருடைய குற்றத்திற்காக தண்டனை கொடுக்கின்ற முறைமை என்று ஒன்று இருக்கிறது. தீங்கிழைப்புக்கு இழப்பீடு வழங்குகின்ற நீதி, ரெஸ்ட்ரோட்டிவ் ஜஸ்டிஸ் என்று சொல்வார்கள். அதே போன்று தண்டனை வழங்குகின்ற நீதி, ரெட்ரிபியூட்டிவ் ஜஸ்டிஸ் என்று சொல்வார்கள். இவைகள் எல்லாவற்றிற்கும் அப்பால் சென்று நாங்கள் ஒரு தீர்வை கண்டடைகிற போதுதான் நிச்சயமாக ஒரு நிரந்தரமான ஒரு தீர்வு வரும். எல்லோருமே தென்னாப்பிரிக்கா பற்றி பேசுகிற போதும் நெல்சன் மண்டேலா அவர்களை பற்றி நாம் எப்போதும் பேசுவது வழக்கம். நெல்சன் மண்டேலாவினால் அந்த நாட்டிலே எவ்வாறான ஒரு நிலைமாறு கால நீதி உருவாக்கப்பட்டதோ, ஒரு தண்டனை சார்ந்த நீதி என்பதை தாண்டி ஒரு டிரான்ஸ்ஃபர்மேட்டிவ் அப்ரோச்சை அவர் கடைபிடித்தார். இந்த டிரான்ஸ்ஃபர்மேட்டிவ் இன்னோவேட்டிவ் அப்ரோச்சை அவர் எவ்வாறு கடைபிடித்தார் என்றால், முதலாவது தன்னிலிருந்து தொடங்கினார். 26 வருடங்கள் மிக கொடூரமாக சிறைச்சாலைக்குள் தண்டனைகளை அனுபவித்துவிட்டு எந்த ஒரு குற்றமும் இழைக்காத ஒரு உலக தலைவர் அந்த 26 வருடங்களின் பின்னர் அதற்குள்ளிருந்து வெளியே வந்தவுடன் பழிவாங்க வேண்டும், என்னை இத்தனை வருடம் என்னுடைய வாழ்க்கையை அளித்தவர்களை அழிக்க வேண்டும் என்பதாக எல்லாம் அவர் நினைத்திருந்தாராக இருந்தால் இந்த தென்னாப்பிரிக்கா இன்று உலகத்திற்கு முன்னுதாரணமான நாடாக இருந்திருக்காது. மறுதலையாக அவரிடம் என்ன இருந்ததென்றால் மன்னிக்கின்ற மனப்பான்மை இருந்தது. இதற்கு பிறகு இந்த தேசம் யாரையும் ஒடுக்கவும் கூடாது, யாரும் அநீதியை சம்பாதிக்கவும் கூடாது என்று ஒரு மிகச்சிறந்த ஒரு அணுகுமுறையை கையாண்டார். முதலாவதாக அவர் வெளியே வந்ததன் பிற்பாடு சிற்றுண்டி சாலையிலே அவர் உணவு உண்பதற்காக அமர்ந்த போது அங்கே நின்று ஒருவரை அழைத்து நீங்களும் உட்கார்ந்து சாப்பிடுங்கள் என்று சொன்னார். அவர் உட்கார்ந்து முன்னால் இருந்து சாப்பிடுகின்ற போது நடுநடுங்கியவராகத்தான் அந்த சாப்பாட்டை அவர் உண்டு முடித்தார். அவர் சென்றதன் பிற்பாடு பெருந்தலைவர் நெல்சன் மண்டேலாவிடம் அருகில் இருந்தவர் சொன்னார், யார் அவர், ஏன் அழைத்தீர்கள், அவர் வந்து உட்கார்ந்து சாப்பிடுகின்ற போது ஏன் நடுநடுங்கினார் என்று கேட்கப்பட்ட போது நெல்சன் மண்டேலா அவர்கள் சொன்னார், 26 வருடங்கள் நான் சிறைச்சாலையில் இருந்த போது என்னை அதிகமாக தாக்கிய ஒரு படை வீரர் தான் அவர் என்பதாக சொன்னார். எனவே தனக்கு தாக்குதல் மேற்கொண்டவரையும் கூட மன்னிக்கின்ற ஒரு மனப்பான்மை ஒரு தலைவராக நெல்சன் மண்டேலாவிடம் இருந்ததன் காரணமாகத்தான் இந்த தென்னாப்பிரிக்காவிலே ஒரு மிகச்சிறந்த ஒரு தீர்வினை பெறக்கூடியதாக இருந்தது. எனவே இந்த பாராளுமன்றத்திற்குள் இன்று ஆளுங்கட்சியாக இருப்பார்கள், நாளை எதிர்கட்சியாக மாறலாம், இன்று எதிர்கட்சியாக இருப்பவர்கள் ஆளுங்கட்சியாக மாறலாம். உங்களுக்கிடையில் மனம் மிகவும் விரிவாக இல்லை என்பதுதான் இவ்வளவு காலமும் இந்த நாட்டில் ஒரு தீர்வு கிடைக்கப்பெறாமைக்கு காரணம் என்பது என்னுடைய நிலைப்பாடு. இந்த நாட்டிலே பவர் டிவிலேஷனை வழங்க வேண்டும், அதிகார பகிர்வை வழங்க வேண்டும் என்று பல முயற்சிகள் மேற்கொள்ளப்பட்டிருக்கின்றன. இதே அவையிலே சந்திரிகா பண்டாரநாயக குமார்துங்க அவர்கள் ஜனாதிபதியாக இருக்கின்ற போது பிராந்தியங்களின் ஒருங்கிணைவு என்கின்ற ஒரு நல்ல திட்டம் இங்கே கொண்டு வரப்பட்டது. அன்று கொண்டு வரப்படுகின்ற போது எதிர்கட்சியாக இருந்தவர்கள் அதனை எதிர்த்தார்கள், இந்த சபையிலே அந்த வரைவுகளை எரித்தார்கள். நிலைமைகளை பார்க்கிற போது மீண்டும் அன்று எரித்தவர்கள் அதே பிரேரணைகளை கொண்டு வருகிற போது சட்டங்களை கொண்டு வருகிற போது மறுபடியும் எதிர்கட்சியாக இருக்கின்ற முன்னாள் ஆளுங்கட்சியாளர்கள் எதிர்க்கின்ற ஒரு நிலைமைதான் காணப்படுகின்றது. எனவே தயவு கூர்ந்து கேட்கின்ற விடயம் என்னவென்றால், இந்த நாட்டை பொருளாதார ரீதியாக நாம் உயர்த்துவதற்கு இன்று நாங்கள் வட்வரியை அதிகரித்திருக்கின்றோம். இந்த வட்வரியினுடைய அதிகரிப்பு தொடர்பாக நாம் பார்த்தாலும் கூட வட்வரி அதிகரிப்பு என்பது இன்று தவிர்க்க முடியாத ஒன்று. இரண்டு கடந்த இந்த ஆட்சியினுடைய முதல் கட்டத்தில் கோட்டாபய ராஜபக்ச அவர்கள் ஜனாதிபதியாக இருந்த போது வட்வரியை 8% குறைத்திருந்தார். இந்த நாட்டினுடைய பொருளாதார பின்னடைவுக்கான மிக முக்கிய காரணங்களில் அது ஒன்றாக இன்று எல்லோரும் ஏற்றுக்கொண்டிருக்கின்றோம். அன்றிருந்த எதிர்கட்சிகளும் கூட 8% வட்வரியை குறைத்திருக்கிறீர்கள், நாட்டினுடைய வருமானம் குறையப் போகிறது, மிகப்பெரிய பொருளாதார அழிவு வரப்போகிறது என்று எச்சரித்திருந்தோம். இன்று நாங்கள் வங்குரோத்து நிலையிலிருந்து மெதுவாக மெதுவாக முன்னேறிக் கொண்டிருக்கிற சூழலில் இந்த வட்வரியை 18% அதிகரிப்பதை தாண்டிய வேறு வழியில் என்பது இங்க இருக்கின்ற 265 பேருக்கும் தெரியும். ஆனால் அரசியல் காரணங்களுக்காக இந்த வட்வரியை அதிகரித்திருக்கிறீர்கள், பொருளாதார ரீதியாக மக்கள் கஷ்டப்படுகிறார்கள், அது உண்மைதான். ஆனால் கசப்பான மருந்தை உண்டாக வேண்டிய ஒரு நிர்பந்தம் இருக்கிறது என்பது உங்களுக்கு தெரியும். இன்று விமர்சனம் செய்பவர்கள் எவராக இருந்தாலும் சரி, இதற்கு மாற்று வழியை சொல்லுங்கள். இன்று IMF இடம் நாங்கள் தொடர்ச்சியாக அந்த ஒப்பந்தங்களை கொண்டு செல்வதற்கும் அல்லது ஏனைய உலக நிதி நிறுவனங்களின் உதவிகளை பெறுவதற்கும் அல்லது எங்களுடைய வருமான வரியை அதிகரிப்பதற்கும் வருமான வழிகளை அதிகரிப்பதற்கும் மாற்று மார்க்கங்கள் இருந்தால் சொல்லுங்கள் என்றால் எதிர்த்தரப்பிலிருந்து எவருமே வழி சொல்வதற்கு தயாராக இல்லை. வெறுமனே பழி சொல்வதற்காக மட்டும் மேடைகள் போடுகின்ற ஒரு அரசியல் கூத்துகளை மட்டும் நாங்கள் இன்று பாராளுமன்றத்துக்கு வெளியிலும் உள்ளேயும் பார்க்கின்றோம். எனவே தயவு செய்து இந்த வருமான வரி அதிகரிப்பு என்பது எவ்வளவு முக்கியமோ அதுபோல அதை விடவும் மிக முக்கியமானதொன்று இந்த காணாமல் போனோர் அலுவலகம் அமைப்பது மட்டுமன்றி தேசிய ஒற்றுமைக்கும் நல்லிணக்கத்துக்குமான இந்த அலுவலகம் என்பது மிகவும் பரந்துபட்டதாக சுயாதீன தன்மை மிகுந்ததாக தென்னாப்பிரிக்காவில் இது அமைக்கப்பட்ட போதும் பகிரங்கமாக ஒவ்வொருவரிடம் இருந்து விண்ணப்பங்கள் கோரப்பட்டன. அந்த விண்ணப்பங்களின் அடிப்படையிலே மிகவும் பொதுவாக அரசியல் கட்சிகளாக இருக்கலாம், சிவில் சமூக
அமைப்பு,
எனவே அவர்களிடமிருந்து சுயாதீனமான விண்ணப்பங்கள் கோரப்பட்டு அதனூடாக பல்வேறு கலந்துரையாடல்கள் நிகழப்பட்டு தென்னாப்பிரிக்காவிலும் கூட 2 தசாப்தங்களுக்கு மேலாக மெதுமெதுவாகத்தான் இந்த மாற்றம் நிகழ்ந்தது. நாங்கள் 2009 இப்பொழுது 2 தசாப்தங்களை கடந்து விட்டோம். எனவே இனிமேலும் இதனை இழுத்தடிப்பு செய்யாமல் இந்த பொருளாதார சிக்கல் நமக்கு ஏற்பட்டது என்பது எம்மை நாம் விழித்துக் கொள்வதற்கான ஒரு வாய்ப்பாக பயன்படுத்தி இந்த தேசிய ஒற்றுமையை உருவாக்குவதற்கும் இந்த தேசிய ஒற்றுமைக்கும் நல்லிணக்கத்திற்குமான அலுவலகத்தை மிக சிறப்பாக பயன்படுத்தி இந்த நாட்டில் சிறந்த ஒரு எதிர்காலத்தை எட்டுவதற்கான ஒரு ஒற்றுமையை நீங்கள் எல்லோரும் உருவாக்க வேண்டும் என்று கேட்டு
அதிகரணமாத்துமாட மே 12 கெனல்ல மே 2024 පටන් ගන්නකොට පළවෙනි සභා වාරයේම මේක සම්මත කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මොකද අපි අවුරුදු මේ එකක් ඔබතුමා මේ ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වෙන කාර්යාලය පිහිටවීම අනිත් එක ජාතික ජලශ්‍රීය පනත් කෙටුම්බද මේවා කරගන්න බැරුව දීර්ඝකාලයක් හිටපු පනත්. ඒ නිසා ඇත්තරම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද අවුරුදු 30ක යුද්ධයක් තිබිලා දැන් අවුරුදු 15කටත් පස්සේ මේ ක්‍රියාව සක්‍රියව කරලා මේ රටේ පුරවැසියන්ට මේ රටේ වගකීමක් දරන පිරිසක් විදිහට අපි අපේ වගකීම ඉෂ්ට කරා කියන අදහස මට එන්නේ. ඒ නිසා ඇත්තරම දීර්ඝකාලයක් ඒ සමහර නැති වෙච්ච දෙමාපියෝ දමුන්නාසි දන්නවා දූ දරුව නැති වුණා දෙමාපියෝ නැති වුණා සහෝදරයෝ නැති වුණා මේගොල්ලන්ට කිසිම සාධාරණයක් වුණේ නැහැ. උතුර ඒ වගේම නැගෙනහිර ඒ සියලු දිනාට මේ සිද්ධින් සිද්ධ වුණා. ඒ වගේම අපි ගරු අමාත්‍යම හොස්ටල් එකේ හිටපු පිරිස. ඒ නිසා අපි දන්නවා මේකේ තියෙන අවශ්‍යතාවය. අල්ලපු ඇඳේ හිටියේ අනුෂන් වෙන්න පුළුවන් නැත්නම් සැමී වෙන්න පුළුවන් මේ මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අපේ යාළුවොත් අපිට අහිමි වුණා. රට ඇතහැරලා දාලා ගියා. ඒ නිසා මේ සිද්ධීන් සිද්ධ වෙලා දැන් අපිට ඇති ඇත්තටම. ඒ නිසා නැවත මේවා සිද්ධ නොවෙන්න ඔබතුමා මේ ගත්ත ක්‍රියාමාර්ගයට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි අනිත් එක ජල පනත තේකේදී මම දැක්කා අලුත් කමිෂන් එකක් පත් කරන්න පුදුම කටයුතු කරලා තියෙනවා. සම මේ කමිෂන් එකේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් මේකේ පත්වීම් සම්බන්ධයෙන් ඒකත් නිවැරදි කරන්න. ඒ වගේම සමහරක් දිනෙකට ඒකේ සුදුසුකම් කොහොමද සපුරන්නේ කියන කාරණය සම්බන්ධයෙන් මේ මිනින්දෝරු කාර්යාලය සම්බන්ධයෙන් ඒකේ සමාජිකයන් කොහොමද බඳවගන්නේ කියන කාරණය අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් ඔබතුමා නිවැරදි කරයි කියලා මම විශ්වාස කරනවා. සම මම විශ්වාස කරනවා දැන් අපිට මේ IMO කියන ආයතනය ලබා දීලා තිබුණා පහුගිය කාල සීමාවේදී අපේ රට ආශ්‍රයෙන් ගිය නැව් සංඛ්‍යාව ගත්තාන් පස්සේ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ගවන්න වාර කරනවා. සම මේ නැව් වලින් අපිට මැපින්ග්ස් වලට අපිට එංගලන්තෙන් තමයි ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම ඔබතුමා මේ ගත්ත උත්සාහය නිසා අපිට ඉදිරි කාලයේදී මේ නැව් වාර ගණනාවෙම මේ මැපින්ග් වලට හරි අපිට මුදල් ලබාගෙන අපිට ඩොලර් මිලියන ගාණක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපිට ඇත්තටම ඔබතුමාට ස්තුතිවන්ත මේ කාර්යය සිද්ධ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි ඔබතුමා දන්නවා පරිසර කමිටුවේ අපි සාකච්ඡා කරනවා. ඒ නිසා මේ සාකච්ඡා කිරීමේදී එක්ස්ප්‍රස් පොහල් එකත් මේ සම්බන්ධයෙන් ඔබතුමා යටතේමයි දිනේ වගකීම. ඒ නිසා මේකේ ගැටලු කීපයක් අපි හඳුනගත්තා. සා අපිට පහුගිය 2023 වර්ෂයේදී ඔබතුමා දන්නවා මේ මීපා ආයතනයත් ඒ වගේම මොකද්ද නීතිපති දෙපාර්තමේන්තුව මීපා ආයතනයත් නීතිපති දෙපාර්තමේන්තුවත් අතර තිබිච්ච කඹය දීලා නිසා අපිට පහුගිය
මන්තුමා ඔබතුමාගේ කාලය අවසන් වෙන අවසන් කරන්න
ටීම් එකට ඒ අවශ්‍ය පරීක්ෂණ සඳහා ඒ කාර්ය සිද්ධ කරගන්න බැරි වෙන නිසා අපිට විශාල ගැටලුවක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. ඔබතුමා ඒකටත් මෙදිහත් වෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කරලා මේ අපිට අහිමි වෙච්ච එක්ස්ප්‍රස් පර්ල් එක වන්දි මුදලත් ලබා ගන්න කටයුතු කරලා දෙන්න පුළුවන් නම් ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා කියලා කියමින් මේ ගත්ත කාර්ය සාර්ථකවයි කියලා ප්‍රාර්ථනා කරමින් මොහොනින බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. මේ ළඟට රෝහිත අපේ මන්ත්‍රතුමනි ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා.
කොමත් මේ සුති මුලාසනයේ දරු අපේ මන්ත්‍රීතුමනි අද දවසේ අපේ අධිකරණ අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ අමතිතුමා විසින් ඉදිරිපත් කරන විශේෂයෙන්ම ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කැටුම් පතත් එවගේම ජාතික ජලාශ්‍රීය පනත් කැටුම් පතත් කියන මේ කැටුම් පත් දෙක සම්බන්ධයෙන් විශේෂයෙන්ම 20/24 නව අවුරුද්ද මේ අවුරුද්ද ලබලා පාර්ලිමේන්තුවේ සතිවාරය ආරම්භ කරපු දවසේ මේ සම්බන්ධයෙන් කතා කිරීම ගැන සතුටු වෙනවා. කරු අමාත්‍යතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ ජාතික සමගිය රටක ජාතික සමගිය තිබිය යුතුයි. එවැගේම රටක එක නීතියක් ක්‍රියාත්මක විය යුතුයි. ඔබතුමා විශේෂයෙන්ම විෂයභාර අමාත්‍යවරයා හැටියට අධිකරණ කටයුතු විෂයභාර අමාත්‍යවරයා හැටියට මේ පහුගිය කාලය තුල මේ වගේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු පනත් වලින් අපිට අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලට සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඒකට අපි ඔබතුමාට අපේ ගෞරවය පුද කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි අපි මතක් කරන්න ඕන මේ වෙලාවේදී රටක නීතියක් ක්‍රියාත්මක වීමේදී ඒ නීතිය ඒ රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම එක සමානව ක්‍රියාත්මක විය යුතුයි. ඒක උස මහත එම නැත්තම් පාටවලින් වර්ණවලින් පක්ෂවලින් ජාතීන්වලින් ආගම්වලින් වෙන් නොවි මේ රටේ ඉන්න හැම පුරවැසියෙකුටම සර්ව සාධාරණ විදියට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මම මේ වෙලාව පාවිච්චි කරනවා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් එවැගේම පොලිසිය බාරව ඉන්න විශේෂ අමාත්‍ය ටිරාන් නලස් අමතිතුමාටත් අද මේ වනවිට ක්‍රියාත්මක වන මේ රටේ සාමය ආරක්ෂා කිරීමට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලට වෙනත් මුහුණුවරකින් එවැගේම සමාජය පිළිගන්න වැඩපිළිවෙලක් කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට වර්තමාන වැඩ බලන පොලිස් ප්‍රතිවරයා දේශබන්දු තෙන්නකෝන් පොලිස් වැඩ බලන පොලිස්පතිතුමා විසින් මේ ආරම්භ කළ තියෙන යුක්තියේ මෙහෙයුම වැඩසටහන කරු අන්තිතුමන ඔබතුමාගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් ඒ පළාතේ ඔබතුමා දන්නවා අද අහිංසක දරුවෝ අද පාසල් ලවට මේ මත්කුඩු වලට මොන ප්‍රමාණයකට ඒ අයව නැඹුරු කරගෙන තියෙනවද කියලා අද මේක ඉස්සර අපි අහලා තිබුණේ මේ කොළඹ විතරයි කුඩුකාරයෝ ඉන්නවා කියලා. මද්රයිව විකුණනවා. නමුත් අද ඒක ගිහිල්ලා උතුරට ගිහිල්ලා දකුණට ගිහිල්ලා බස්නාහිරට ගිහිල්ලා නැගෙනහිරට ගිහිල්ලා. ඉතින් මෙවැනි තත්වයක් තමයි අද මේ රට තුල මොන යම්ම අවාසනාවකට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ සිද්ධ වෙලා තියෙන අවස්ථාවේදී කෑ මම කිව්වේ විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් නායකත්වය දීලා විශේෂ බාර අමාත්‍ය ටිරාන් අලස් අමතිතුමා අද ලොකු වගකීමක් අරගෙන තියෙනවා. අපි ඒක අගය කරන්න ඕන. මොකද හේතුව මේ හැප්පෙන්නේ ගිහිල්ලා කා එක්කද? මේ මද්රාවාරම් කාර්යොත් එක්ක හැප්පෙන්නේ. මේ සල්ලිත් එක්ක හැප්පෙන්නේ. කා එක්කද හැප්පෙන්නේ? පාතාලයත් එක්ක හැප්පෙන්නේ. ජීවිත තර්ජන තියෙනවා. හැබැයි මේ තර්ජනය අභියෝගයකට බාරගෙන අමාත්‍යවරයා අද වගකීම බාරගෙන වැඩ කටයුතු කරනවා. එතුමන ගැලපෙන්න අද නව වැඩ බලන පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිතුමා විසින් මේ යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි පොළොවේ පය ගහන දේශපාලකයෝ. මම මේ ළඟදී කතා කරලා ඇහුවා අපේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් ඇහුවම කියනවා දැන් ගෙවල් කඩනේම අඩු වෙලා. හොරකම් කරනේම අඩු වෙලා. මොකද හේතුව? මේ යුක්තියේ මෙහෙයුම නිසා බොහොම පැහැදිලිව අර මත්වලට ඇබ්බැහි වෙලා ඉන්න ඒ අය මේවා කරන අය සම්පූර්ණයෙන්ම දැන් මේක ලංකාව පුරාම ක්‍රියාත්මක වීම නිසා අද හුඟක් අය මේ දැලට අහු වෙලා තියෙනවා. අද මේ දැලට ගොඩක් අය අහු වෙලා තියෙනවා. අද මේ වෙන විට විශාල සිද්ධීන් සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන ඒ අත්අඩංගුවට අරගත්තු අයව අධිකරණ ඉදිරිපත් කළා. ඔවුන්ව ආරක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ වගේම තමයි මේ වගකීම හරියාකාරව ඉටු කරන. හැබැයි මේ රටේ මොන දේ හරියට කෙරුවත් ඒ කරනකොට විවේචනය කරන්න කොටසකුත් ඉන්නවා. දැන් මේ වැඩසටහන කරනකොට රටේ බහුතර ජනතාව නිදහසේ ජීවත් වෙන නීතියකට කැමති ජනතාව කියන්නේ බොහොම පැහැදිලි හිතා හොඳ වැඩක්. මේ විතරක් නෙවෙයි පිට රටකින් ශ්‍රී ලාංකිකයොත් කියනවා ඉතාම හොඳ වැඩක් මේක. ඒක කළ යුතු දෙයක්. මේ රට මෙහෙම යන්න ගියොත් තම අනාගත පරපුරට මොකද්ද වෙන්නේ? මේ අනාගත පරපුරයි විනාශ වෙන්නේ කියලා කියනවා. හැබැයි මේක බලවම අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ජාලයට ගියාම FB එකට ගියාට පස්සේ බුදු අම්බේ බයින බැනිල්ල කාටද? අමතිවරයාට බයිනෝ, පොලිස්පතිවරයාට බයිනෝ, ආණ්ඩුවට බයිනෝ. මේ බයින්නේ මොකද්ද? මේ ගමේ කුඩු බොන එක අවල්ලනවා. මහ එක අවල්ලන්නේ බොන එකවත් අල්ලන්න ඕනේ, මහ එකවත් අල්ලන්න ඕනේ, මැද විකුණන එකවත් අල්ලන්න ඕනේ. එකෙකුවත් අතාරින්න හොඳ නැහැ. හැබැයි මුලින් කොහෙන් හරි පටන් ගන්න ඕනේ. පටන් ගන්න නැතුව කොහමද කරන්නේ? මුලින් මේ බොණේකාව පැත්තක තියලා මහේකාව හොයන්න නෙමෙයි, මහේකාවයි බොණේකාවයි හැම එකම අල්ලන්න ඕනේ. බොනේකාව අල්ලගත්තට පස්සේ බොන් නැති උන් වුණාම කුඩු ගේනේ කානවති නේද මන්ත්‍රීතුමනි බොරුන්ට ඔක්කොම ඇල්ලුවම කුඩු ගේනකව කාටද කුඩු විකුණන්නේ එනිසා මේ නීතිය ක්‍රියාත්මක කරනකොට අද මේකට විරුද්ධව වඩවේගයක් යනවා මේ කවුරුවත් නෙමෙයි මම මේ පාර්ලිමේන්තුවේ විවෘතව කියන්නේ මේක මේ අරගල කාර්යයන්ගේ වැඩක් අර ගෝල් පේස් එකේ කූඩාරම් ගාගෙන හිටිය රැට්ට බැට්ට චුට්ටා නට්ට අර කාලකන්ණි ටික අන්නේ කාලකන්ණින්ගේ වැඩක් මේක මේ තනිකර මොකද මේගොල්ලෝ මේගොල්ලන්ට මේ මේ මේගොල්ලෝ මේ මේ සමාජ මාධ්‍යෙන් තමයි සියල්ල කරන්නේ මේකෙන් තමයි සියල්ල කරන්නේ මේකෙන් හදාගන්න ව්‍යාජ ගිණුම ෆේක් account එකක් හදාගන්න හදාගෙන මඩ ගහනවා ඉතින් මේගොල්ලෝ මේව තරම් රට විනාශ කරන මිනිස්සු අද මේ රටේ නීතිඥ මහත්වරු ඉන්නවා අපේ අපේ අධිකරණ ඇමතුමා නීතිඥ මහත්තයෙක් ජනාධිපති නීතිඥවරයෙක් එවන් අපේ නියෝජ්‍ය ඇමතුමත් නීතිඥ මහත්තයෙක් මේ රටේ වැදගත් නීතිඥ මහත්වරු ඉන්නවා තාම වැදගත් තමන්ගේ වෘත්තියේ තාම වැදගත් වෙන කන්නේ ඉන්නවා හැබැයි ඒ අතරතුරේ ඉන්නවා අද මේ කුඩු සල්ලි වලට යට වෙලා එවෙනුවෙන් පෙනී ඉන්න ඇත් ඉන්නවා මොකද්ද මේ කරන්නේ මේ අනාගත පරපුර විනාශ කරන වැඩකටයි මේ අත තියන්නේ අනාගත පරපුර විනාශ කරන වැඩකටයි කොහොමද ඒවට සම්බන්ධ වෙන්නේ අද අපිට පේනවා වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ඒ උත්සාහ කරන්නේ මොකද්ද රට පුළුවන් තරම් අස්ථාවර කරන්න රට අස්ථාවර වෙන තරමට තමයි මේ කතා කරන උන්හැලා අස්ථාවර වෙන්නේ අරගලේ මිනිස්සු කැමති රස්සාවන් නොකර නිකම්ම ඉන්න නිකම්මු ටික කැමති වෙන්නේ රට අස්ථාවර වෙලා තියෙන්න ඕන රටේ පෙට්‍රල් ටික නැති වෙන්න ඕනේ ගෑස් ටික නැති වෙන්න ඕන තෙල් ටික නැති වෙන්න ඕනේ විදුලිය කපන්න ඕන අන්න එතකොට ඒගොල්ලන්ට හොඳයි බය නැතුව කියලා කියන්න පුළුවන් එන්න අඬ ගහන්න පුළුවන් හැමෝටම අන්න එවැනි තත්වයක් උදා කරගන්න හදන්නේ එනිසා අද අපි ස්තුතිවන්ත වෙනවා වත්මන් වැඩබලන පොලිස් පොත්තුමාට දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට මේ ගෙනියන වැඩපොළ ඉදිරියටම ගෙනියන්න ඉදිරියටම ගෙනියන්න මං හිතන්නේ මේ 225 කවුරුවත් මේ පාර්ලිමේන්තුවේ 225 කවුරුවත් මේකට මම හිතන්නේ විරුද්ධ වෙන්නේ නැහැ හැම කෙනෙක්ම කිය ඉතා හොඳ වැඩක් එක ගෙදරක දරුවෙක් මේ කුඩු වලට අබ්බැහි වුණොත් අයිස් මද්රයි වලට අබ්බැහි වුණොත් මේ මුළු ගෙදරම විනාශයි මේ මුළු ගෙදරම වැටෙන්නේ දරුවා විතරක් නෙමෙයි ඒක දැකලා ඒ අම්මා අසරණ වෙනවා ඒ තාත්තා අසරණ වෙනවා ඒ පවුලේ දරුවෝ ඉන්න නම් අනිත් අය ඉස්කෝලේ යන්න බෑ වාගේ අයියා කුඩු ගහනවා කියලා කියනවා මානසිකව වැටෙන මුළු ගෙදරම ඒ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා ඒතර අනාගත පරපුරද මේ මෙතෙන්ට යන්න වෙන්නේ අපි දැක්ක ලෝකේ රටවල් වල මේ වගේ මද්ද්‍රව්‍ය විනාශ කරන්න මහා මෙහෙයුම් කරා කළා මේක නවත් කළා තියෙනවා පිලිපීනේ වගේ රටවල් මහා මෙහෙයුම් කළා හැබැයි ඉතින් සමහර වෙලාවට ඒ අල ගලවනකොට වැල මැරෙනවා තීන්දුව ගන්න ඕන එනිසා අපම කියන්නේ අමතුමාටත් පොලිස් පොත්තුමාටත් මේකත්තු තීන්දුව ඉදිරියට ගෙනියන්න ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීම ඒ වගේම අපි කියනවා රජයට මේ වැඩ බලන කෑල්ල කපන්න කියලා ඔය වැඩ බලන කෑල්ලක් ඕනේ නැහැ කෙලිම පොලිස්පතිකම දුන්නාම ඉවරනේ මොකද ඒ වැඩ බලන කෑල්ල අනිත් එක තමයි අපේ රටේ පුරුද්දක් තියෙනවා දැන් අපි ජනාධිපති තුමෙක් පත් ජනාධිපතිවරයෙක් පත් කරන්න අවුරුදු 5කට අපි පාර්ලිමේන්තුවට පත් කරන්නේ අවුරුදු 5කට මන්ත්‍රීවරේ. හැබැයි අපේ රටේ පුරුදු වෙලා තියෙන්නේ මොකක්ද? පොලිස් පත්තුමාව, හමුදා පත්තුමාව. ඒ වගේම හමුදාවේ අනිත් ත්‍රිවිධ හමුදාපතිවරුන් අපි පත් කරන්නේ විශ්‍රාම යන අවුරුද්දකට ඉස්සෙල්. විශ්‍රාම යන අවුරුද්දක් හරි අවුරුද්දයක් කරලා දීදී පත් කරන්නේ. ඒ පත් කරනකොට මොකද වෙන්නේ? ඒ පොලිස්පතිවරයා බලනවා මම මොකටද මේකේ මහ ලොකු වැඩ කරන්න කියලා මගේ විශ්‍රාම ජීවිතේ මොන හරි ප්‍රශ්නයක් ඇති කරගන්න මං කැමති නෑ ඒකට කියලා ඉන්නවා එතකොට පොලිස් නෙවෙයි සපත්තු පොලිස් එතකොට ඉන්න පොලිස්පති ඒ ඉන්න එක්කෙනා වැඩ කරන්නේ නැත්නම් එයාට සපත්තු පොලිස් හැබැයි පොලිසියට නම් හරි පොලිස්කාරයෙක් ඕනේ ඒ නිසා බය නැතුව රජයක් ඇද තීන්දුවක් ගන්න අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් තියෙන කෙනෙකුට එතකොට ඔහුට මෙහෙයුමක් කරන්න පුළුවන් ඔහුට වැඩපිළිවෙලක් කරන්න පුළුවන් අද මං ස්තුතිවන්ත වෙනවා ඒ වගේ කීම් ඉටු කරන්න පුළුවන් කෙනෙක් අද මේ පොලිස්පති තනතුරට පත්වීම සම්බන්ධයෙන් ඒ විතරක් නෙවෙයි අද ඔහු නියෝජ්‍ය පොලිස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු එක්ක අනිත් පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරුත් එක්ක ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරිවරුත් එක්ක පොලිසියත් එක්ක ඒ වගේම පොලිසියේ ස්ථානාධිපතිත්වයත් එක්ක ඍජුවම සම්බන්ධ වෙමින් වැඩ කටයුතු කිරීම ගැන අපි අගය කරනවා ඒක ඉතාම හොඳ වැඩක් කියන එකයි පැහැදිලිව කියන්නේ අපි ඒකට අපේ පූර්ණ සහයෝගය අමතිවරයාටත් පොලිස් පොත්තුමාටත් පොලිසියට ලබා දෙනවා. මොකද හේතුව නැත්නම් හැමදාම මේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන මේ පොලිසියෙන් බයින්. මේ මිනිස්සු උදේ අඳගත්තු යුනිෆෝම් එක කියලාද ගලවන්නේ? මේ මිනිස්සුන් නම් මානුෂික පෞරු ජීවිත දිනනවා. මේක ගැන අපි බලන්න ඕන. අපේ රටේ සාමය ආරක්ෂා කරන්න ඒ අය. ඒ අයගේ තියෙන අඩුපාඩුකම් කරේ පොලිස් පොත්තුමා විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අපේ ගරු ඇමතුමා අද මේ විශේෂයෙන් ඉදිරිපත් කරන පනත් කැටුප්පත් සම්බන්ධයෙන් අපේ රටේ අපි දන්න නොඑක් වෙලාවෙදී එක පැත්තකින් අවුරුදු 30ක මානුෂික මෙහෙයුමක් තිබුණු රටක්. මේ රට යුද්ධයක් තිබිච්ච රටක්. හැබැයි ඒ වෙලාවේ යුද්ධය අපි දැක්කා හිටපු ජනාධිපතිවරු හුඟක් අය උත්සාහ කරා මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න උත්සාහ කරා, නොඑක් ආකාරයෙන් උත්සාහ කරා. නමුත් අවසානයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගකීමක් ගත්තා. ඔව් මේකට කරන්න ඕන මෙන්න මේ ආකාරයෙන් කියලා එතුමා යුදමය වශයෙන් මානුෂීය මෙහෙයුමක් අර යුක්තිය මෙහෙයුම වගේ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින් මේ සරත් වීරසේකර ඒ වෙලාවේ හමුදාවේ රණවිරුවෙක් හැටියට ඒ යුතුකම තමන්ගේ ජීවිතේ පරදුවට ඉටු කරපු අය. එතකොට එහෙම කළා ඉටු කළා යම් පාර්ශවයකට අසාධාරණයක් වෙලා තියෙනවනම් ඒක සිංහල වෙන්න පුළුවන්, ද්‍රවිඩ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, මැලේ වෙන්න පුළුවන්. යම් පාර්ශවයකට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අසාධාරණය සාධාරණීකරණය කිරීම අපේ වගකීමක්. අද ඇමතුමා මේ වෙනුවෙන් අරගත්තා වූ ක්‍රියාමාර්ගයේ කෙරෙහි අපි එතුමාට අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. හැබැයි ඒ වගේම ගරු ඇමතුමනි මම ඔබතුමාට අද යෝජනාවක් කරනවා. මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල මොකක්ද මේ යෝජනාව? දැන් ඔබතුමා දන්නවා යම් ජාතික සමගිය නැති වෙන්න යම් පාර්ශවයක අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා නම් අපි ඒකේ සිද්ධීන් සංඛ්‍යා දිහා බලන්න ඕන. දැන් බලන්න මේ වෙනකොට මේ අරගලයෙන් සිද්ධීන් 6000 ගණක් වාර්තා වෙනවා ගරු මන්ත්‍රීතුමනි. එතකොට ගෙවල් ගිනි තැබීම්, ඒ වගේම මිනිමැරුම්, ඒ වගේම මංකොල්ලකෑම් මේ වගේ විශාල ප්‍රමාණයක් අයිබි වෙනවා. මිනිසුන්ට අයිබි වෙනවා. ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා. ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරලා බලන්න මේ සිද්ධි 6000 ගානේ මේ වල කීයකට නඩු පවර්ලා තියෙනවද කිය. මේ සිද්ධීන් වලින් කීයකට නඩු පවර්ලා තියෙනවද? නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවර්ලා තියෙනවා. ඒ නඩු වල ප්‍රගතිය. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. මේ 71 මේවා වුණා. 80ට 89 මේවා වුණා. එතකොට අර බේරු වල ජාතිවාදී කෝලහලයක් ඇති වෙලා මේවා සිද්ධ වුණා. මේවා සිද්ධ වීමේදී නීතියේ යම් වෙනසක් කරන්න ඕන නම් වෙනස කළා හරි රජයක් හැදින මේවට වන්දි ගෙවනවට වැඩිය මේ කරපු බුද්ධලයන්ගෙන් මේ කරපු අලාභාල වන්දි ලබා ගන්න ක්‍රමවේදයක් හදන්න. මොකද අනාගතය ගැන හිතලා. එතකොටවත් අනාගතයේ එවැනි වැරදි කරන්න යනකොට කල්පනා කරනවා මම කාගේ හරි ගෙවප් කිච්චුවොත් මම කාගේ හරි වාහනයක් නැති කරොත් කාගේ හරි මම ඉඩමක් කඩමක් විනාශ කරලා දැම්මොත් අන්න ඒකේ කවදා හරි දවසක කරපු මටයි මේක ගෙවන්න වෙන්නේ කියන පණිවිඩය ලබා දීම ඉතා වැදගත් වෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. එනිසා නීතිමය වශයෙන් කරන්න පුළුවන් මේ වගකීම ඉටු කරන්න කියන එක තමයි අපි විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ. මොකද හේතුව අපි දන්නවා අද යම් යම් විදියට සමහර මහජන නියෝජිතයෝ එහෙම නැත්නම් සමහර අයත් හැසිරෙන්නේ සමහර වෙලාවට තමන්ගේ දේශපාලන බඩපිලිවල තමන් පාවිච්චි කරගන්නවා තමන්ට අවශ්‍ය විදියට. ඒක හදාගන්නේ මොකටද? තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරේම කිසි වරද්දක් නැහැ. ඒක කළ යුතුයි. මම සිංහල බෞද්ධයෙක්. මම සිංහල බෞද්ධයෙක් කියන මම පැහැදිලිවම කියනවා මම සිංහල බෞද්ධයෙක්. ඒක කියන්න බය වෙන්න ඕනේ නැහැ. හැබැයි මම සිංහල බෞද්ධයෙක් කියන එක කියන ගමන් මගේ වගකීමක් තියෙනවා අනිකුත් ආගම් වලට අනිත් ජාතීන් වලට ගරු කිරීම. ඒකට අහුම්කම් දීමට වගකීමක් තියෙනවා. හැබැයි තව සමහරු හිතනවා නම් නෑ මම අහවල් ජාතියේ. මං අහවල් ආගමේ. අපි විතරයි ජීවත් වෙන්න ඕන. අපි විතරයි ඉන්න ඕන කියලා හිතනවා නම් ඒක වැරදි. එහෙම හිතපු හින්දා තමයි අපිට අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. එහෙම හිතපු හින්දා තමයි අපි බැට කෑවේ.
කරු මන්ත්‍රවා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
හොඳයි. එහෙම හිතපු හින්දා තමයි අපිට මෙතෙන්ට වැටෙන්න උනේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කර. මෙතන සිංහල ඉන්නවා, ද්‍රවිඩ ඉන්නවා, මුස්ලිම් ඉන්නවා, ජාතීන් හැටියට නියෝජනය වෙනවා, ආගම් හැට බෞද්ධ, ස්ලාමීය, කතෝලික, හින්දු මේවා නියෝජනය කර. හැබැයි මේ නියෝජනය කරන අපි හැමෝගෙම වගකීමක් මේ මිලියන 22ක් වෙච්ච ජනතාව නියෝජනය කරන 225 හැටියට මේ සියලුම ජාතීන් එකට ඒකාබද්ධ වෙමින් සියලුම ආගම්වලකට ඒකාබද්ධ වෙමින් අනිකනාට ගරු කරන ස්වභාවයක් හදාගන්න. අනිකනාට ගරු කරන ස්වභාවයක් හදාගන්න අපි වැඩ පිළිවෙලක් හදන්න ඕන. ඒ වගේම තමයි නීතිය අතර ගන්න දෙන්න බෑ කාටවත්. නීතිය අතට අරගෙන නීතිය අතර නම් රට විනාශ කරන්න කවුරුර හදනවා නම් ඒකට බොහොම පැහැදිලිව පිළිතුරු දෙන්න ඕන. ඒක මම හැමදාම කියන දේ තමයි විශේෂයෙන්ම රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මම අමතුමා එක්ක කියලා තියෙනවා මේ එන අරගල කරුවන්ට උත්තර දීපේක හොඳටම හොඳයි. ආයි කිසිම අඩුවක් නැහැ. මේ උත්තරේ දිගටම දෙන්න ඕන. මොකද හේතුව කාටවත් බෑනේ රටේ නායකයෝ වෙනස් කරන්න ඕන කියලා ඡන්දය එනවා. ඒ ඡන්දය ආව දවසට පුළුවන් ඕන නායකයෙක් වෙනස් කරන්න තමන් කැමති නිසා පරද්දන්න පුළුවන්. හැබැයි අර කූඩාරම් ගහගෙන අරගල කරලා රට විනාශ කරන්න ඉඩ තියන්න බෑ. ඒ වැඩ එච්චර සුභවාදී නෑ. එනිසා බොහොම පැහැදිලිව ඔව් එනිසා ඒ වගකීම වෙනුවෙන් අපි මේ පාර්ලිමේන්තුවේ අපේ වගකීම මහජන නියෝජිතව හැටියට මේවා කරනවා. අද උත්සාහ කරනවා ගරු මන්ත්‍ර ඔබතුමා ඇතුළු අපි ඇතුළු ඔක්කොටම මේ 225ටම බයින්න. මේ 225මද මේ රටේ මේ ඔක්කොම වක් කියන්න ඕන. මේ රටේ 16 ලක්ෂයක් ඉන්න රාජ්‍ය සේවකයෝ. මේ රටේ 16 ලක්ෂයක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. හැබැයි සමහර වෙලාවට අර වාක්කඩිය කඩන් යනවා වගේ හැම කුණක්ම දුම්මල මෝදරින් යනවා වගේ බයින 225ටම එළි වෙන කරා වෙනකම්. 225 දැන් 225ට බලා ගන්න කියලා දුන්නොත් එහෙම රාජදේවගොඩ ටික 16 ලක්ෂයක් එක්කෙනෙකුට කීයක් වැටලද බලාගත හැකිද? ඉස්කෝලයක් බලා ගන්න බෑ ප්‍රින්සිපල්ට ළමයි 2000ක් ඉන්න. ඉතින් මේ ක්‍රමවේදය ගැන වෙනසක් වෙන්න ඕනේ. අවසාන වශයෙන් මම විපක්ෂයට කියනවා ආණ්ඩුවකට අපිත් කියනවා කරුණා කරලා අපිට රටෙන් එන මේ අර හැම දෙයක්ම මෙතෙන්ට එන මේ මතවාදය වෙනස් කරන්න ඕන. මේ මතවාදය වෙනස් කරන්න නම් ජාතික සමගිය ඇති කරන්න නම් ඒක පටන් ගන්න පළවෙනි තැන මේ උත්තරීතර පාර්ලිමේන්තුව. ආගමික සහජ ජීවනයක් ඇති කරන්න ඕන නම් ඒක පටන් ගන්න පළවෙනි තැන පාර්ලිමේන්තුව. මෙතන 225 දෙනා ආදර්ශයක් දෙමු. අපි අතර තියෙනවා සමගියක්. අපි අතර තියෙනවා ආගම් ඇතුලේ සමගියක් කියලා අන්න ඒක ආරම්භ කරන්න කියලා ඉල්ලමින් කරු අමතුමාට මේ වැඩපිළිවෙල කරගෙන යන්න මගේ සුභාසින්සර එකතු කරමින් ඔබතුමා ඉදිරිපත් කරපු අර ඉදිරිපත් කරා ඔබතුමාට අභියෝග කරපු කෙනාට ඉල්ලා අස් වෙන්න කියලා ඊළඟ පාර්ලිමේන්තු වෙලාවේ ඔබතුමා දැන් මේ අවශ්‍ය කරන ලියවිල්ල ඉදිරිපත් කරා
ඒ අවසන් කරු මන්තුමා
මම කියනවා ඉල්ලා අස් වෙන්න ඊළඟ ලාභ බලන්න ඊළඟ ජාතික ලැයිස්තු ඊළඟ ලැයිස්තුවේ කවුද ඉන්නේ කියලා එයාටත් දිවුරුම් දෙන්න ලෑස්ති කරන්න බොහොම ස්තුතියි
ඔබ ස්තුතියි කරු මන්තුමා ඊළඟට චන්දමේ වීරකොඩි කරු මන්තුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා
ගරු මුලාසරාවට මන්ත්‍රීතුමනි රටට ඉතාම වැදගත් ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වූ කාර්යාලය සඳහා වූ පනත ඉදිරිපත් කරන මේ මොහොතේ ඒ වගේම ජලශාස්ත්‍රීය කටයුතු පිළිබඳ පනත් කෙටුම්පත් පනතක් හැටියට ඉදිරිපත් කරන්නට සාකච්ඡා කරන මේ මොහොත ඉතාම වැදගත් මොහොතක්. මම විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා මේ ජලශාස්ත්‍රීය පනත සම්බන්ධව අපිට අපේ සිතියම් ගත කිරීම පිළිබඳ විවිධ ප්‍රශ්න තිබුණා වෙරළි මූදේ. ඉතින් මේ පනත පිළිබඳ අවධානය යොමු කරනකොට ගරු මම හිතන්නේ විජේදාස රාජපක්ෂ ඇමතුමා තමයි මේක ඉදිරිපත් කරන්නේ වෙන ආරක්ෂක ඇමතුමාද ඔබතුමාද ආරක්ෂක ඇමතුමනි මේ ඉතාම වැදගත් විෂයක් පිළිබඳව ඔබ අවධානය යොමු කළා නැහැ. අපේ රටේ තියෙනවා පෙට්‍රෝලියම් සම්පත වායු සම්පත ඒ සඳහා වූ අපි කැණීම් කටයුතු සිතියම් ගත කිරීම සඳහා සයිස්මික් සර්වේස් මේ රටේ දිගින් දිගටම කරලා තිනවා. ඒ තුළින් විශාල ආදායමක් අපි ලබාගෙන තිනවා මේ රටේ. ඒ සඳහා වූ අධිකාරියක් පිහිටවලා තිනවා පෙට්‍රෝලියම් රිසෝර්සස් ඩෙවලොප්මන්ට් ඔතොරිටි කියලා. අපි යම් කිසි ආකාරයක සිතියම් ගත කිරීමක් සිදු කරන විට ඒ සිතියම් ගත කිරීමට අනිවාර්යයෙන්ම පෙට්‍රෝලියම් රිසෝර්සස් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකේ නියෝජිතයෙකුත් සම්බන්ධ කරගත යුතුයි. මොකද නැත්තම් මේ අපේ වියදම දෙගුණ වෙන්න පුළුවන් සිතියම් ගත කිරීමේදී මුහුදු ආශ්‍රිත කටයුතු. ඒ නිසා ඒ ආයතනයත් ඒ ආයතනයේ නියෝජිතයෙකුත් මේ කටයුත්තට මේ අධිකාරියට සම්බන්ධ කරගන්න කියන ඉල්ලීම මම ඉතාම ඕනකමෙන් කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ වෘත්තිකයන් තීරණය කිරීමේදී වෘත්තිකයා තීන්දුව කිරීම සඳහා කාර්යාලය විසින් තීරණය කරනවා කියන එක තමයි මේ පනතේ කෙටුම්පතේ සඳහන් වෙන්නේ. ඒකයි ඔබට ගිහිල්ලා වෘත්තිකයක් පිළිබඳ තීරණය ගැනීම සඳහා අවශ්‍ය කරන කවුන්සිලයක් නිර්මාණය කරලා ඒ කවුන්සිලය තුලින් නැත්නම් කමිටුව තුලින් කරුණු ඒ ඉල්ලුම්පතේ තියෙන සුදුසුකම් පරීක්ෂා කරලා බලලා කටයුතු කරනවා නම් වඩාත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා යෝජනා දෙකක් සංශෝධන දෙකක් මම මේ පනතට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳ ගෞරව ඇමතුමාගේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීම කරන්න කැමතියි. මොකද මේ රටේ අද අපි එකට එකතු වෙලා ඉතිහාසයේ වෙච්ච සිදු නොවෙච්ච දේවල් සිදු කළ යුතුව තිබිච්ච දේවල් සිදු කළ යුතු මොහොත අද උදා වෙලා තියෙනවා. අපිට හැම එක්කෙනාටම කියන්න පුළුවන් අපි නෑ මේකට, අපි හිටියේ නෑ කියලා. නමුත් අපි හැම දෙනාම මේ රටේ දේශපාලනේ සමාජයේ වෘත්තීන්වල විවිධ කටයුතුවල නියලිච්ච පුද්ගලයන්. අපි කිසිම දේශපාලඥයෙක් හැටියට මේ සියල්ලට අපි සම්බන්ධ නෑ කියලා
ඔබතුමාට විනාඩි දෙකක්
කටයුතු කරලා පෙන්වන්න යනවා නම් ජනතාව ඒක විශ්වාස කරන්නේ නෑ. ගරු මුලාසරට මන්ත්‍රීතුමනි, අපේ අනුර කුමාර දිසානායක මැතිතුමා අපේ දිස්ත්‍රික්කයට ගිහිල්ලා එතුමා කිව්වා සමගි ජනබලයේ රජයක් එනකොට ඒකේ ඉන්නෙත් චන්දිම වීරක්කොඩිලා පියසේන ගම ගිහිලා ශාන් විදේලාල්ල කියලා. එතුමාට මතක නැති වෙලා තියෙනවා එදා අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ රජයේ ඉන්නකොට අනුර කුමාර දිසානායක මැතිතුමා ඒකේ ඇමතිවරයෙක්. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයක් පත් කරන වේදිකාවේ ඒ පාර්ලිමේන්තුව තුළ තිබිච්ච සටනේ 2005 එළියේ අරගලවල ප්‍රමුඛෙක් තමයි අනුර කුමාර දිසානායක මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු. ඉන් අනතුරුව අපි අමාත්‍ය ධූරව දරපු 2015 ආණ්ඩුවේ ඒ ආණ්ඩුව බලයට ගේන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට ගේන්න කරපු සටනේ ඒ දේශපාලන ව්‍යාපාරේ ප්‍රමුඛෙක් තමයි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු අනුර කුමාර දිසානායක මැතිතුමා. එතකොට අපි කොහේ හරි දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා රජයකට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා නම් ඒ රජන් බලයටපත් කරගැනීමේ වැඩපිළිවෙලේ ප්‍රමුඛෙක් හැටියට හිටපු කෙනෙක් තමයි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක මැතිතුමා. හැබැයි ඒක එක ආණ්ඩුවකවත් සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහත්තයා ඉඳලා නැහැ. ඒ කිසිම ආණ්ඩුවක සමගි ජන බලවේගය ඉඳලා නැහැ.
අවසන් ගරු මන්තුමා.
ගරු විනාඩියක් දෙන්න ගරු මුලාසන මන්ත්‍රීතුමනි. ඒ නිසා මේ කතා කරන අය කෙසේ කතා කරත් අහන කට්ටිය ඊට වඩා සංවේදීව බුද්ධිමත්ව අහනවයි කියන එක අපේ දේශපාලඥයෝ තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි කාගේ හරි කුණු අවශ්‍ය ඉන්න එක නෙමෙයි මේ මොහොතේ කල යුත්තේ. අපි රට වෙනුවෙන් කළ යුතුව ඇති දේ කරන්නත් ඒ සඳහා වූ පැහැදිලි වැඩපිළිවෙලක් අද අනාගතයට තියෙනවා නම් අන්නේ අනාගතයට වැඩපිළිවෙල තියෙන නව ව්‍යාපාරයක එකතු වෙලා නව දේශපාලන දර්ශන වැඩපිළිවෙලක එකතු වෙලා මේ රට වෙනුවෙන් ඒ කටයුතු ඉටු කරන්නත් කැපවීම විතරයි අද අපිට ඉතුරු වෙලා තියෙන රටක් හැටියට ජනතාව හැටියට කියන කාරණය ප්‍රකාශ කරමින් වෙලාව නැති හින්දා තා ගොඩක් දේවල් කියන්න තිබුණත්
කාලය අවසන්. බොහොම ස්තුතියි ගරු මන්තුමා.